හොඳයි, සෑම දිනාටම තෙරුවන් සරණයි, යහපතක් වේවා. දැන් මේ වෙලාවේ අපිට තිබෙන්නේ මොකද්ද කරන්න තියෙන්නේ? ප්‍රශ්න උත්තර නේද? ප්‍රශ්න උත්තර වල ප්‍රශ්න වලට උත්තර සපයා ගැනීම සඳහා කාලී ගන්න කලින් අපිට තව වැඩක් තියෙනවා. ඒ තමයි ඊයේ තිබිච්ච ප්‍රශ්න ටිකුත් තියෙනවා, ඒක සම්පූර්ණ කරගන්නත් ඕනේ. ඊළඟට අද මේ පින්වතුන් ඉදිරිපත් කළ තිබෙන ප්‍රශ්න තියෙන ඒවටත් අපි ධර්මානුකූල උත්තර සපයා ගැනීමට උත්සාහ කරමු. ඉතින් මේ වෙලාවේදී ඊට කලින් විශේෂ දෛනික ධර්ම පුහුණුවක විස්තරය දැනගන්න ඕනේ. ලයිට් එකක් දැම්මට කමක් නැහැ නේද පැත්තේ? එතකොට මට පේනවා, භාගයක් පේනවා. එතකොට දැන් මේ පින්වතුන්ට අපි කරුණාවෙන් පැවරීමක් සිද්ධ කළා. ඒ පැවරීම තමයි දවසකට වචන 10ක් අපි ප්‍රදානය කරා කරුණාවෙන්, ඒක සිහියෙන් නුවණින් භාවිතා කරන්නටයි කියලා. තවත් මතක් කිරීමට තිබෙනවා කාරණයක්. ඊට කලින් අපි බලමු අද දවසේ මේ පින්වතුන් මේ වෙලා වෙනකොට උදේ හිල දානේ ගත්ත, දහවල් දානේ ගත්තා, ඊට හවස ගිලම්පස ගත්තා. ඒ අතරතුර සහ අනිත් අවස්ථාවලදී මේ පින්වතුන්ට දීපු වචන 10 ආරක්ෂා කරගෙන සිහිය නුවණ පවත්වාගෙන තමන්ගේ හුදකලා ධර්ම පුහුණුවට යෙදිච්ච පින්වතුන් වචන 10ම ආරක්ෂා කරගෙන ඉන්න පින්වතුන් අත උස්සට. පොඩ්ඩක් ඉන්න. 1, 2, 3, 4 දෙනා ඉන්න. වචන 10ම ආරක්ෂා කරගත්ත පින්වතුන් ඉන්නේ 4 දෙනා. ඒ පින්වතුන්ට අපි විශේෂයෙන්ම ආශිර්වාද කර යුතුයි. බොහොම හොඳයි. වචන 9ක් බේරගත්ත අය. 1, 2, 3. එතකොට එතන 7 දෙනා. ඊළඟට වචන 8ක් ඉතුරු කරගත්ත පින්වතුන්. හොඳ 1, 2, 3, 4. එතකොට 11. වචන 6ක් පරිස්සම් කරගත්ත අය. වචන 7ක් පරිස්සම් කරගත්ත අය නේද? පොඩගින්න 1, 2, 3, 4, 5. හරි. එතකොට 15ක් 16ක් වෙනවා. හරි. ඊළඟට වචන 6ක් බේරගත්ත අය. වචන 6ක් ඉදිරි කරගත්ත අය නැහැ. වචන 5ක් බේරගත්ත අය. වචන 6ක් බේරගත්ත අය ඉන්නවද? එක්කෙනෙක් ඉන්නවනේ. එතකොට 17. වචන 5ක් ඉදිරි කරගත්ත අය. 1, 2, 3. ඊළඟට වචන 4ක් ඉදිරි කරගත්ත අය. වචන 4ක් එක්කෙනෙක් ඉන්නවා. වචන 3ක් පරිස්සම් කරගන්න පුළුවන් වෙච්ච අය. වචන 2ක්. වචන 2ක් බේරගත්තා. එක්කෙනෙක් ඉන්නවා. එක වචනයක් ඉතුරු වෙච්ච අය. වචන 10ම නැති වෙච්ච අය. වචන 10ම නැති වී කිලිහි ගිය අය ඉන්නවද? කීදෙනෙක්? එක්කෙනයි, දෙන්නයි, 3 දෙනයි. 3 දෙනෙක් ඉන්නවා. ඒකට හේතුත් ඇති. අදිෂ්ඨානයෙන් යුක්තව ඒ වචන පිළිබඳව සංවර වීම හොඳට පිළිපදින්න. ඉතින් මේ පින්වතුන්ට තව ඒ පිළිබඳව ධෛර්යය අරගෙන සිහිය යොදාගෙන ඒ කටයුතු නිලෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඊළඟට අනික් කාරණේ තමයි ටික වේලාවක් භාවනා වාඩි වෙලා කකුල් රිදෙනවා නම් සහ පුටුවකට යනවා නම් අපි මතක් කරා එක පාරම නැගිට්ටා දඩබඩ ගාලා යන්න එපා කියලා. හේතු අනිත් එක්කෙනාට ළඟින් එක්කෙනාට ඒක බාධාවක් වෙනවා. එනිසා නැගිට්ට ඕන වුණොත් බිම වාඩි වෙනකොට කුසෙන් එකේ වාලා ඉන්නකොට නැගිටින්න අවශ්‍ය වුණොත් බොහෝම හිමීට සංවරව ටිකක් වෙලාව අරගෙන බොහෝම සිහියෙන් හැරිලා සිහියෙන් පා නමලා බොහෝම සිහියෙන් හිටගන්න. ඒ වැඩේට විනාඩියක් දෙකක් යයි. හැරිලා ඔය කතාන්දරේ වෙන්න. හිමීට නැගිටලා හිමීට අඩිය තියලා බොහෝම හිමීට අඩිය තියලා මේ ඩස් ගාල වැදින්නේ නැති වෙන්න හිමීට අඩිය තියලා පියවර සාන්ත තියලා තමන් කැමති පුටුවට යන්න. ගිහිල්ලා වාඩි වෙනකොට එක පාරම ඩස් ගාලා පංචස්කන්ධයක පුරුවට අතාරින්න නැතුව ටිකක් හිමීට පාත් වෙලා වාඩි වෙන්න. ඒක කරුණාවෙන් අපි කළ යුතු දෙයක්. බොහොම කරුණාවෙන් අනිත් අයටත් පිහිටක් වෙන ආකාරයට කළ යුතු දෙයක්. ඒක ඊළඟට ඊයේ කතා කරපු ප්‍රශ්න අතර තියෙනවා, මේ ප්‍රශ්න දෙකක් විතර තියෙනවා, කීපයක් තියෙනවා. එකක් තමයි, හොඳයි, ප්‍රශ්නයක් අහලා තිබෙනවා, ආනාපාන සති භාවනාව වඩන අතරේ මියගිය ඥාතිවරයෙකුගේ රූපයක් එකවර දැర్శණේ වුනි. එය අනිත්‍යයි කියා සිතමින් නැවතත් භාවනාව කරගෙන ගියමි. නැවතත් ඒ දැర్శණයම ටික වේලාවකින් පෙනුනි. ඒ නිසා මළගිය ඥාතීන්ට පින් දුන්නෙමි. ඉන්පසු දර්ශනය වූයේ නැත. ඒ සඳහා උපදෙස් පතමි කියලා මේකේ තියෙන්නේ. මෙහෙමයි, මළගිය ඥාතිවරයෙකුගේ දර්ශනයක් පෙන්ලා තියෙනවා භාවනාවේ ඉන්නකොට. ඊළඟට ඒක අනිත්‍යයි කියලා මෙනෙහි කරලා පින්දීමකුත් කරලා තියෙනවා. අනිත්‍යයි කියලා මෙනෙහි කරලා තියෙනවා, පින්දීමකුත් කරලා තිබෙනවා. ඊට පස්සේ දර්ශනය වෙලා නැහැ. ඒ සඳහා උපදෙස් පතනවා. මොකටද? ආර්ය දර්ශනේ කරගන්නද? මොකටද උපදෙස් පතන්නේ? එයාට ඉන්න කියන්නද නැත්නම් ආයේ යම්කිසි කාරණයක් සිද්ධ වෙලා තියෙන ඒකට Taman දන්න විදිහට පොඩි පොඩි අත්බිහිත් ටිකක් කරගෙන තියෙනවා. ඒකෙන් සනීප වෙලත් තිබෙනවා, උපදේශුත් පතන. ආය මොකුත් කරන්න ඕනේ නැහැ. මගේ උපදේශය තමයි ආයෙත් ඒක හරි ගියානේ. අනිත්‍යයි කියලාත් මෙනෙහි කරා, පින්දීමකුත් කරලා තියෙනවා. පින් දුන්නට කමක් නැහැ. එතනින් අවසන්. මෙනෙහි කිරීම ඉතාම හොඳයි. ඊට පස්සේ තව එකක් තියෙනවා. තවත් වරක පියවි ලෝකේ දැක නැති බුච කෙනෙක් වගේ කෙනෙක් මස් කපනවා දැකලා තියෙනවා. ඒ මා ඉතාමත්ම හොඳ සමාධියක සිටින විට දැක්ක දර්ශනයක්. ඒ වගේ අවස්ථාවක එහෙම දෙයක් දැర్శණේ වූයේ ඇයි කියලා මගෙන් අහනවා. මෙය සිහිනයක් නොවූ බව විශ්වාසයි. මේක මෙහෙමයි. ඕක මං එවපු එකක් නෙවෙයි. සමාධි භාවනා වඩනකොට ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. බුච්චය වගේ අය, එක එක විකෘති රූප, ඔය වගේ දේවල් දැర్శණය වෙනවා. ඊළඟට සමාධි භාවනාවක ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. විපස්සනා භාවනාවකදීත් යම්කිසි තැනක වෙන්න පුළුවන් ඔබ. විදර්ශනා භාවනාවකත් යම්කිසි තැනක වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී තමන්ට සැකයක් තියෙනවා නම් තෙරුවන් ගුණ අදිෂ්ඨාන කරලා සිහිපත් කරලා ආරක්ෂාව කියලා ලැබේවා කියලා මෙනෙහි කරා සමාධි භාවනාවක. නම් නැත්තම් තියෙන අනිත් එක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආයුධය පාවිච්චි කිරීම. ඒ තමයි සිහිය නුවණ. මොනදී ආවත් මොනයක ආවත් මොන පිහියක් දර්ශනයක් කැත්තක් උදැල්ලක් මිනිස්සෙක් ගොවියෙක් ඒ වගේම බුජය කෙනෙක් වෙලෙන්දෙක් කවුරු හෝ ආවත් ඒක දර්ශන මාත්‍රයක් විතරයි. හිතට දැනෙන දර්ශනයක් විතරයි. හිතට දැනෙන සංඥා ධර්ම රූපයක් විතරයි. මෙනෙහි කරා මේක ධර්මාරම්මණයක් කියලා එතනින් එහාට ඒක රඳවගන්නේ නැහැ. ඒක තමයි ඒකට තියෙන මානසිකාර උපදේශය. ඊළඟට මෙහෙම තියෙනවා. තව ප්‍රශ්නයක්. මම දැනට සක්මන් භාවනා වඩන්නට පුරුදු වී ඇති විදිහේ වරදක් ඇත්නම් පහදා දෙන්නේ කියලා කියනවා. පහදා දෙන්නේ වෙනුයි. මුලින්ම සිටගෙන අනිත්‍ය මුලින්ම සිටගෙන අතීතය පහවී ගොස් ඇති බවත් අනාගතයේ පැමිණ නැති බවත් මෙනෙහි කරමින් වර්තමානයට හිත පිහිටුවමි. ඉන්පසු මේ කය පුරාණ කර්මයක් බවත් ආහාරයෙන් පවත්වාගෙන යන බවත් මෙනෙහි කර ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති ලෙස ඇවිදින බව දැනගෙන ඉදිරියට අඩිතබෙමින් ගමන් කරයි. මෙසේ ගමන් කරන්නේ සිතින් දෙන විධානයකට අනුව චිත්තක්‍රීය වායුව ආධාරයෙන් මතුවෙන විඤ්ඤාති රූප නිසාවෙන් බව මනසිකාර කරමි. මෙයින් සිත සමාධියකට නොපැමිණියත් පරියංක භාවනාවට උපකාරවන බව වැටහි ඇත. අපකිරී අනුකම්පාවෙන් මේ වරදක් ඇතුත් පහදා දෙන්නේ මෙවි. කියලා තියෙන ධර්ම කාරණාවල පිළිගැස්සීම තරමක හොඳයි. අතීතය පහවී ගොස් ඇත, අනාගතය පැමිණ නැති බව මෙනෙහි කරමින් වර්තමානයේ හිත පිහිටුවමි. වර්තමානයේ හිත පිහිටුවනකොට වර්තමානයේ මොකටද හිත පිහිටුවේ කියලා පැහැදිලිව දැනගත යුතුය. වර්තමානයේ කියන්නේ කාලයටද හිත යෙදුවේ, ක්‍රියාවටද හිත යෙදුවේ මොකද්ද කියලා. මෙම කය පුරාණ කර්මයක් බව ආහාරයෙන් පවත්වාගෙන යන බව මෙනෙහි කර එතන හදන්න තියෙනවා. මේ කය පුරාණ කර්මයක් නොවේ. මේ කය පුරාණ කර්මයක විපාකයක්. කර්මය කියලා කියන්නේ විපාකය කියලා කියන්නේ දෙකක්. පුරාණ කියන්නේ පුරාණ හරි වර්තමාන හරි මෙහෙමයි. කර්මය කියන එකේ ස්වභාවය අනාගතයට ශක්තියක් හදලා දෙන්න පුළුවන් බලය කියන එකයි. කර්මය කියන්නේ අනාගතයට යම්කිසි ශක්තියක් ප්‍රතිඵලයක් මොකක් හරි දෙයක් මතු කරන්න ඇති කරන්න පුළුවන් ශක්තිය බලයට කියනවා. මේ කුසල හෝ අකුසල ඒක කර්මය කියලා. එතකොට හොඳට තේරුම් ගන්න අනාගතයට ප්‍රතිඵලයක් හදන්න පුළුවන් ශක්තියට කියනවා කර්මය කියලා. එතකොට ඈඳි දෙකක්නේ. එකක් තමයි මුල බලය, අනිත් එක තමයි බලය නිස්පාදනය වෙන දේ. දෙකක් නේද? එතකොට මුලින් ඇතිවෙන්නා වූ පසුකාලීනව ළඟ හෝ දුර මොකක් හරි දෙයක් ඇඟක් හරි ශරීරයක් හරි හිතක් හරි මොකක් හරි ජරමරයක් හදලා මතු කරලා උලුප්පවලා පහල කරලා දෙන්න පුළුවන් හැකියාවක් ශක්තියේ ගුණයට කර්මය කියලා කියනවා. ඒ කර්මයේ බලෙන් පස්සේ කාලෙකදී ළඟ දුර හෝ වේවා කොතන හරි මතු වෙන්නා වූ දෙයට කියනවා ඵලය හෙවත් විපාකය කියලා. මේක පැහැදිලිද? එතකොට මේ ඇඟ කර්මයද විපාකයද? මේක විපාකය. මේ විපාකය කියන්නා වූ මේ ඇඟේ ඇඟ හදලා දීපු පියා හෙවත් කර්මය කොහෙද? ළඟද දුරද? ඈතද? අතීතේ. ඒක නිසා මේක පුරාණ කර්මයක් බවත් කර්මය නෙමෙයි පුරාණ කර්මයක විපාකයක් බවත් ඒ විපාකය ආහාරයෙන් පවත්වාගෙන යන බවත් ඒක හරි මෙනෙහි කරන ගච්ඡන්තුවා ගච්ඡාමීති පජානාති ලෙස ඇවිදින බව දැනගෙන ඉදිරියට අඩිතබෙමින් ගමන් කරයි. මෙහෙම තියෙනවා ගච්ඡන්තුවා ගච්ඡාමීති පජානාති කියන එක පාලි වචනයක්. ඒකෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යනවා ගච්ඡන්තෝවා යනවා ගමන් කරනවා ඒ ගමන් කිරීමේ ක්‍රියාව යන බව දැනගන්නවා අන්න ඒක තමයි වෙන්න ඕනේ ඒ කියන්නේ වාක්‍ය කියෙම නෙවෙයි ඒ වාක්‍යයෙන් කියවෙන්නා වූ ක්‍රියා ස්වරූපයට හිත තිබෙමයි වෙන්න ඕන වෙන්නේ අර අපිට පාඩම් කළ පුරුදු නිසා ගච්ඡන්තෝවා ගච්ඡාමේති සින්නිසින්නෝවා නිසින්නෝමේති පජානාති කියලා එහෙම කියවෙනවා හැබැයි ඒකේ නියමම ධර්ම ස්වභාවය පාලි වචනේ ඇතුවා හෝ නැතුවා පාලි වචනේ පාලි පදේ ඇතුවා හෝ නැතුවා වෙන්න ඕන වෙන්නේ මේ ගච්ඡන්තු යන බව ය ශරීරය ඉස්සරහාට ඇදී යන බව ගමන් කෙරෙන බව ඒ ගමන් කිරීමේදී එහෙට මෙහෙට පුංචි පුංචි නැමීම් ඇදීම් ඒ වගේම ඉස්සරහාට ඇදී යෑම් පිළිබඳව ඒ ක්‍රියාව පාදයේ හෝ ඇඟේ හෝ කඳේ හෝ ඒ සාමූහික වූ සිද්ධ වෙන සිදුවීම දිහා බැලීම තමයි පජානාති කියන එකෙන් වෙන්න ඕනේ පජානාති කියලා කියන්නේ නුවණ මූණික දැනීමනේ සිතින් විධානයේ අනු චිත්තක්‍රිය වායු ආධාරයෙන් මතුවෙන රූප විඤ්ඤාති නිසාවෙන් බව මෙනෙහි කරමු මේකේ තියෙන්නේ මෙහෙමයි මේකේ තියෙන්නේ මේ අර අහලා තියෙන බණක් අහලා තියෙන ධර්මයක් ඒ සක්මන් කිරීමේ ක්‍රියාව කර කර මෙනෙහි කිරීමක් ඔය කරන්නේ අහලා තියෙනවනේ බණ අපි දැනගෙන තියෙන ඉගෙනගෙන තියෙනවා ගච්ඡන්තෝවා ගච්ඡාමේති පජානාති ඊළඟට සිතින් විධානයක් කරනවා ඊට පස්සේ වායු වායු ධාතුව මේ විදිහට මතුවෙනවා ඊට පස්සේ විඤ්ඤාති රූපයක් සිද්ධ වෙනවා කියලා ඒ බණ කාණ්ඩ ටික ඒ සක්මන් කරමින් ඒ ධර්ම කෑලි ටික මෙනෙහි කිරීමක් කරන්න ඒක නිසාවෙන් අර සමාධියකට මේක තියෙනවා මේන් සිත සමාධියකට නොපැමිණියත් කියලා තියෙනවා. මානසිකාරය හොඳයි. දැන් මේක පහදලා දෙන්න ඕනන්නේ මේක හැබෑවටම වැරදිද? මේක සක්මන් භාවනාවක්ද කියන එක විතරයි කියලා දෙන්න තියෙන්නේ. මේක ඇත්ත වශයෙන්ම හැබෑවටම වැරදි නෑ. හැබෑවටම වැරදි නෑ. ඒක ධර්ම මානසිකාරයක්. ඒ විදිහට අපිට සූත්‍රයක් අහපු එකක් අටපාඩම් කර කර ඒ විදිහට මෙනෙහි කර කර මෙනෙහි කර කර කරන්න පුළුවන්. හැබැයි ඒක සක්මන් භාවනාව නෙවෙයි. ගැලපෙන්නේ නැති එකයි තියෙන්නේ. සක්මන් භාවනාව නම් වෙන්න ඕනේ මොකද්ද? ඒ යනකොට යන ක්‍රියාවට හිත යොදලා ක්‍රියාව දැකීම බැලීම හසු කර ගැනීම වෙනවනම් අන සක්මන් භාවනාව. සක්මන්. මේක වෙන්නේ මොකද්ද? මේක සක්මන් ඉරියව්වේ ධර්ම මානසිකාරයක් සිද්ධ වෙයි. මේ දෙක පැහැදිලිද? තව එකක් තියෙනවා. මෛත්‍රී භාවනාවේදී සියලු සත්ව රූපේ මවාගන්නේ කෙසේද? මා සියලු මහා සංඝරත්නයේ සුවපත් වේවා යනු මෙනෙහි කිරීමේදී චීවරයක් මවා ගනිමි. නමුත් සියලු සත්වයන් සිහි කරන විට එසේ කළ නොහැක. මහා සංඝරත්නයේ සුවපත් වේවා යනු මෙනෙහි කිරීමේදී චීවරයක් මවා ගනිමි. එතකොට තමන්ගේ මෞතුමිය හැම සුවපත් වේවා නැන්දලා ටික සුවපත් වේවා කියලා මෙනෙහි කරනකොට හාමුදුරුවන්ට නම් සිවුරක් මවාගත්තා. මේ ඉන්න අයට සුවපත් වේවා කියනකොට මොකද්ද මවාගන්න හොඳ? සාරියක්, සිල් රෙද්දක්, පිරිමි අයට නම් කලිසම ෂර්ට් එකක්. මෙහෙමයි ඔකේ තියෙන්නේ. මෙහෙම තියෙනවා. මෛත්‍රී භාවනාවේදී සියලු සත්ත්ව රූපය මවාගන්නේ කෙසේද? මවාගන්න බෑ. ඇත්තම தත්වේ තමයි සියලු සත්ත්ව රූප මවන්න බෑ. ඇයි එහෙම කියන්නේ? අපි සියලු සත්ත්වෝ දැකලා තියෙනවද? නෑනේ. මිනිසු ටිකවත් දැකලා තියෙනවද? ඔක්කොම අපේ පරාසයේ ඉන්නේ ශ්‍රී ලංකේ කහයර තමයි වැඩිපුර දැකලා තියෙන්නේ. සුදු ටික අනිත් එක මෙහෙට ආවට පස්සේ සුදු මිනිස්සු ටික දැකලා තියෙනවා. අනිත් ටික අපි මෛත්‍රියට මවා ගන්න එපා සත්තු. එතකොට අපි ඉන්න පරාසයේ ඉන්නේ අපිට මතක් වෙන්නේ, හැඟෙන්නේ, මතු වෙන්නේ නේද? එතකොට අපි සුදු මිනිස්සු ටිකයි ශ්‍රී ලාංකික අය ටික වැඩිපුර මැවෙනකොට ඒක නම් ඉතින් දැකලා මවා ගන්න පුළුවන් වැඩිකා වැඩි අය තියෙන්නේ හතුරු. එතකොට තරහකාරයෝ අමනාප කට්ටිය අනික් කට්ටිය මධ්‍යස්ථ කට්ටිය දැකපු නැති අය ආප්‍රිකාවට මෛත්‍රිය අවශ්‍යයි, උගන්ඩාවට අවශ්‍යයි, චීනයට අවශ්‍යයි, මේ දවස්වල යුක්‍රේන් වලට අවශ්‍යයි මෛත්‍රිය, රුසියාවට අවශ්‍යයි නේද, තව තව පැපුවා නිව්ගිනියා පැත්තට අවශ්‍යයි, නිව්සීලන්තයට අවශ්‍යයි, මෙහි ඕස්ට්‍රේලියාවට අවශ්‍යයි, ඒකෙමුත් ඇබොරිජිනීස්ලට අවශ්‍යයි, ලංකාවේ වැද්දුන්ට අවශ්‍යයි. ඔය ඔක්කොම පේනවාද ඇත්තට? නෑ. මාළුව ගත්තොත් එහෙම හාල් මැස්සන්ට අවශ්‍යයි, තල්මසුන්ට අවශ්‍යයි, කිඹුලන්ට අවශ්‍යයි නේද? එතකොට සර්පියෝ ගත්තොත් නයින්ට, පොළොංගුන්ට, උණකට්ටොන්ට නේද? මතක් වෙනවද? නෑ. කුරුල්ලෝ ගත්තොත් මයිනෝ, කපුටෝ නේද, පරේවියෝ, උකුස්සෝ, ඔය ඔක්කොටම අවශ්‍යයි. එතකොට ඒ පොළොව උඩ තියෙන පියාසර කරන සත්වය, පොළොවේ අස්සින්න අය, කූඹි, තෙල් කූඹි, කඩියෝ, උමුත් අසරණයි. ඊට පස්සේ නයි, පොළොංගු, ගැඩවිල්ලු, උමුත් සත්වයනේ. මවන්න පුළුවන්ද සත්වයෝ, සියලු සත්වයෝ? සරලව කිව්වොත් බෑ. ඒ කියන්නේ අපි ඒකෙ මෙහෙමයි තියෙන්නේ, සියලු සත්වයෝ, මේක හිනා වෙන්න හොඳ නෑ, මේක තියෙනවා දෙයක්. මෛත්‍රී භාවනාවේදී සියලු සත්ත්ව රූපේ මවා ගන්න කෙසේද? බෑ. ඒක නිසා කරන්නේ මොකද්ද? මෙන්න මෙහෙමයි තියෙන්නේ මෛත්‍රිය. ඉස්සරවලා අපිට දැකලා තියෙන, අපි දන්න පරාසයේ, අපේ හිතවත් පරිසරයේ ඉන්න සත්වයෝ, එහෙම නැත්නම් මිනිස්සයෝ, හිතවත් අය, මිත්‍රයෝ, ඒ ටිකක් අපි අරමුණු කරගන්නවා. ඒ ටික පුරුදුයි, හුරුයි, දැකලා පුරුදුයි, හිතට ගන්න ලේසි. ඒ ටිකේ මෛත්‍රිය හදලා සුවපත් වේවා කියලා ඊට පස්සේ ඒකට තව කාණ්ඩ එක්කාසු කරනවා. ඒත් ශ්‍රී ලාංකික හරි තමන් දැකලා කියලා තියෙන ආර හරි ඕස්ට්‍රේලියානු ජාතික හරි ඉන්දීන් කට්ටිය ඔය ඔක්කොම එකතු කරගන්න. ඒ එකතු කරගෙන ඒවා, ඒ රූප හිතට එකතු වෙනකොට ඇත්තට වශයෙන්ම ඉස්සර වෙලා මිනිස්සු එක එක හිතෙනවා. දන්න කියන අය වශයෙන් මෙතන ඉන්න අය ටික ඔක්කොම මෙන්න මෙච්චර ප්‍රමාණයක් අපේ හිතවත් යෝගී පිරිස කියලා ගත්තාන් පස්සේ මේ ටික හිතට නිකක් රෆ්ලි මවා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ පැකනම් පැත්තේ, ක්ලයිඩ්ස් පැත්තේ, මේ මෙල්බර්න් ගත්තාන් පස්සේ හැමතැනම සබොබ්බල පැතිරලා ඉන්න මිනිස්සු මේ විදිහට ඇතෙයි කියලා, එහෙම වාහනවල යන අය, ඉඳගෙන ඉන්න අය, ගෙවල් වල යන, වැඩ කරන අය මේ විදිහට ඉන්නවා කියලා හිතා ගන්න පුළුවන්. එතකොට සත් එහෙම එනවා හිතට. හැබැයි ගොඩාක් මෛත්‍රිය වඩාගෙන යනකොට, මෛත්‍රිය වඩනකොට මේ අර සත්වයෝ හැටියට, මිනිස්සයෝ හැටියට මිනිස්ස රූප පේන එක, මිනිස්ස ඔළු පේන එක, මිනිස්ස ඡායා පේන එක නැති වෙනවා. මිනිස්ස ඡායා, මිනිස්ස ඔළු, මිනිස්ස රූප, මිනිස්ස පිළිරු, සත්ව රූප මැවිලා මතුවෙන එක, ඒක නැති වෙනවා. හැබැයි ඒ වෙනුවට මෙන්න මේ ප්‍රදේශයේ, මේ පළාතේ, මේ රටේ මෙච්චර මිනිස්සු ඉන්නවා, සත්වයෝ ඉන්නවා කියලා ඉන්න බවට සත්ව සංඥාවක් හැදෙනවා. මේ කියන කතාන්දරේ තේරෙනවද? සත්ව සංඥාවක් පහළ වෙනවා. ආන්නේ සත්ව සංඥාවටයි පස්සේ මෛත්‍රී කරන්නේ. එහෙම නැතුව මිනිස්සුෝ හිත හිතා මව එහෙම සියලු සත්වයන්ට කරන්න බෑ. ඇත්ත වශයෙන්ම එතකොට අපිට සියලු සත්ත්ව කියලා මේ ටිකක් ගන්න දෙන්නේ. දැන් දෙවියෝට මෛත්‍රිය කරන්නේ කොහොමද? ඒගොල්ලෝ උසයිද, මහතයිද? ඒ දැකලා තියෙන පන්සලේ පිළිම වෙල ඉන්න කට්ටියද ඒ විදිහෙමට බෙසක් කාඩ්වල ඉන්න විදිහට දෙවියෝ ඉන්නේ, නැත්තම් වෙන විදිහයකට කොණ්ඩේ බැඳලාද, කොණ්ඩේ කඩලාද, කොණ්ඩේ ගැට ගහලාද, උතුරු සලු දාලාද, උඩින් පාවෙලා එනවද, ඇවිදගෙන අපි දන්නේ නැහැනේ. දෙවියන්ට කොහොමද මෛත්‍රිය? බ්‍රහ්මයව ගැහගත්තේ. ඒක නිසා මෛත්‍රී භාවනාවේදී ප්‍රාථමික අවස්ථාවේදී ස්වභාවයයි ඉස්සරහට යනකොට 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 ස්වභාවයයි වෙනස්. ප්‍රාථමික මුල් අවස්ථාවේදී අපි දන්න කියන්නා වූ අයගේ ආශ්‍රයෙන් අපි පිළිරු හිතේ මවා ගන්නවා. මිනිස් රූප හිතේ මවනවා. එයා ගන්න පුළුවන්. දැකපු එක්කෙනෙක් නිකන්නේ. එතකොට එයාට මෛත්‍රී දෙන්න පුළුවන්. සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා. එක වෙලාවක මවන්න පුළුවන් එක්කෙනයි. දෙන්නෙක් හිතන්න බෑනේ. එහෙනම් දෙන්නෙකුට අවස්ථා දෙකක් අවශ්‍යයි. හතර පහ දෙනෙක් ගෲප් එකකට ගත්තොත් එහෙම. එතකොට අපි කාණ්ඩයක් හැටියට හිතන්නේ. ඉන්ඩිවිජුවලි ගන්න මතක් කරන්න බෑ. ඉස්සරහට යන්න 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 මොකද වෙන්නේ? අර ඉන්ඩිවිජුවල් රූප, අර මූණු, ඒවා අමතක අමතක වෙනවා. ඒ උනාට ඒ කාණ්ඩයක් කට්ටියක් මේ මගේ මනස මානසයේ පරාසයේ වැඩ කරනවා කියන එක තියෙනවා. ඒකට කියනවා මොකද්ද? සත්ත්ව සංඥාව කියලා. සත්වයෝ ඉන්න බවට සංඥාව. ඒ සත්ත්ව සංඥාවට තමයි ඊට පස්සේ මේ මෛත්‍රී වඩන. උපරිමේ උඩට යනකොට එහෙමයි වෙන්නේ. ධ්‍යාන තලවලට එනකොට එන්නේ සත්ත්ව සංඥා මාත්‍රයක් විතරයි. දැන් ධ්‍යාන පහළ වෙනවනේ ඔය මෛත්‍රී භාවනාවේ. ඒ ධ්‍යාන පහළ වෙනකොට සත්ත්ව සංඥාවක් විතරයි පහළ වෙන්නේ. සත්ත්ව සංඥාවකට සත්වයෝ නැහැ. ඒකම නිකන් ඇඳගත්ත පැලඳගත්ත කට්ටිය නෑ. ඒ වුණාට උඩ යට සරස හැම තැනම හිතක් තරාගෙන ඇඟක් තබාගෙන තිබෙන්නා වූ සත්වයෝ කොටසක් මේ විදිහට ඉන්නවා කියන සත්ව සංඥා මාත්‍රයක් පවතිනවා. ඒක පැතිරිලා විශාල වශයෙන් පැතිරිලා තියෙන එක. ඒ සත්ව සංඥාවට තමයි මෛත්‍රී කවන්නේ, පොවන්නේ. සූපත් වේවා, සූපත් වේවා, සූපත් වේවා කියලා කවන්නේ, පොවන්නේ. මේක පැහැදිලිද? එතකොට අර සිවුරු මැවිල්ලක් මහා සංඝරත්නයට එහෙම අවශ්‍ය නැහැ. ස්වාමීන් වහන්සේලා මේ ඉන්නවා. ස්වාමීන් වහන්සේලා සුවපත් වේවා කියලා මෙහෙම ගන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේලා වුණත් තායි ස්වාමීන් වහන්සේලා, බුරුම, ශ්‍රී ලාංකික, කාම්බෝජ, චීන ගත්තොත් එහෙම වෙන හැඩතලන තියෙන ස්වාමීන් වහන්සේලා සුවපත් වේ කියන මුළු ලෝකෙම ඉන්න ස්වාමීන් වහන්සේලා සංඥාවක් ගත්තේ සංඥාවට මෛත්‍රී වැඩුව. ඔය විදිහටයි ආ මේක පැහැදිලි වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. මේ තව එකක් තියෙනවා. තීන මිද්දේ යටපත් කිරීම ඉතා අපහසු වී ඇත. ඒ සමගම සිත වෙනත් සිතුවිලි වලින් වසා ගනි. ආනාපාන සතිය කරන විට ඒ තීන මිද්දේ යටපත් කිරීමට අවවාදයක් ලබා දෙනු මැනවි. මෙන්න මෙහෙමයි ඒ තීන මිද්දේ අවංකව කියනද තීන මිද්දේ කොයි වෙලාවට දෙන්නේ කියලා ඔක්කොම කියන්න. මේ පින්වතුන් මේක භාවනා වැඩසටහනක් නේ. කියන්න බලන්න තීන මිද්දේ මොන වෙලාවට දෙන්නේ කියලා. එකක්. සාමාන්‍ය ගත්තොත් ආහාර ගත්තාන් පස්සේ සාමාන්‍ය 12 මාර එක වගේ වෙනකොටද නැත්නම් ඊට පරක් වෙලා එනවද? කලින්මද? ටික වෙලාවක් කියලා එන උට නේද? ආහාර ගත්තාන් පස්සේනේ. ඊට පස්සේ එකක්. උදේ කාලේට මොන වගේ වෙලාවට දෙන්නේ? තීන මිද්දේනේ මේ ගැන කියන්නේ. 9:00 10:00 ඊළඟට දවල් ආහාර ගත්තයින් පස්සෙ 12:00 ගියමු. හවස කොහොමද ගාඩි දෙන්නේ? මහන්සි වුණාම. ඔව් මහන්සි වුණා. තව කරන වැඩේ නීරස වුණා මේක. ඒකත් එක. තව උන අවස්ථාවල් දෙන්නේ. වැඩිපුර මේ කියන්නා වූ අවස්ථාවලින් වැඩිපුරම බලපානේ කොයි වෙලාවටද? දානින් පස්සේද? මෙහෙම තියෙනවා සමහර වෙලාවට සද්ධාව රේට් එක වොලියුම් එක අඩු වුණත් ඕක වෙනවා. සද්ධාව අඩු වුණාම එතකොට පල්ලයට බහිනවා. සද්ධාවට සමානුපාතිකව සද්ධාවට සමානව එන්න ඕන වීරිය. එතකොට හොඳට අල්ලා හිටිනවා. එකක් තමයි අපි දැනගත යුතුයි. ආහාර පාන ගත්තට පස්සේ සක්මන් කිරීමක් ඔය දාලා තියෙන්නේ යම්කිසි කාරණයක් නිසායි. ඒ තමයි ඒ වෙලාවට කය එක තැනක රඳවා තබන්න හොඳ නැහැ. වාඩි කරවලා ඉඳවලා රඳවා තබන්න හොඳ නැහැ. එතකොට වෙන්නේ කයේ දර්ථ භාවය ඇති වෙනවා. ඒක ටික කය ඇක්ටිව් වෙන්න ඕනේ. අපි දන්නවා කය රඳවලා වාඩි කරලා තිබ්බන් පස්සේ බ්ලඩ් සර්කියුලේෂන් එක හිමීටනේ ස්ලෝ වෙනවනේ නේද? එතකොට වෙන්නේ මොකද්ද? අර ඔළුවට නහරවැල් වලට ස්නායු වලට මේ හෙඩ් එකට අවශ්‍ය ඔක්කොම ලේ බ්ලඩ් නාල ඔක්කොම අර උදරයට ගලාගෙන යනවා. එහෙ ගිහිල්ලා ඉතින් දාපු රොටි කෑලි බත් මාළු පිණි එක වෙන යුද්ධේ. එහෙමනේ කරන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ කඳ උඩට යන්න තියෙන ටික සාමාන්‍ය හිතලා බලනකො මේ හાર્ට් එකේ ඉඳලා බඩට තියෙන දුර බොහොම පොඩ්ඩයිනේදී අර ඔක්කොම වැල් ටික මෙතෙන්ට ඇදලා ගන්නවා. ඒක වෙන විදිහකට වෙන්නේ. නමුත් උඩට යන ටික අඩු වෙනවා. මොකද වෙන්නේ? එතකොට උඩට ලේ මදි වුණාන් පස්සේ බෙල්ල හිමීට කඩාගෙන පල්ලෙහාට යනවා. සාමාන්‍යයෙන් අපිට ඔහොම නේද කියලා දෙන්නේ වෛද්‍ය විද්‍යාවේ ඔය සෞඛ්‍ය. ඊට පස්සේ අපිට මේ ඔය බොඩි ෆ්‍රේම් එක ගැන කියනකොට සහ බොඩි ෆ්‍රේම් එකේ එක එක ඉන්ද්‍රිය ධර්මයන් ගැන කියලා දෙනකොට ඔය දෙන්නේ කියලා දෙන්නේ. එතකොට ගොඩාක් ලොකු දේවල් දැම්මන් පස්සේ, ඒ කියන්නේ දැන් ඔය කිරිබත් වගේ දේවල්, රොටි, පිට්ටු, පාන්, ඒවා නිකම්ම තලන්න පුළුවන් ඒවා නෙවෙයි. දැන් සාමාන්‍යකම් එහෙට මෙහෙට ඇඹරලා යන ඒවා නෙවෙයි. ඒවට හරි ගොඩක් අවශ්‍ය. පිට්ටු වගේ දේවල්ට ගොඩාක් බ්ලඩ් අවශ්‍යයි. ඒවා ඒ තරම කැඩින්නේ නැහැ. එතකොට ඔය හිටපු ගාම මාළු කෑල්ලක් දෙකක් ඔකට කිට්ටු කරොත් එහෙම අර බ්ලඩ් ටික ඔක්කොම එතෙන්ට යනවා නේද? ඔළුව උස්සන්නත් බෑ. එතකොට ගොඩාක් ඒ වගේ දේවල් දැම්මයින් පස්සේ මේ ඇඟේ අර තීන, ඒ කියන්නේ ඔළුවට යන්න තියෙන ලේ ප්‍රමාණය හරි සොච්චමයි. එතකොට අපිට මානසිකාරගත කරන්න තියෙන ඒ අවශ්‍යතාවයේ තිබුණත් ඒකට ඇඟේ හයියමදි. එහෙම නේද වෙන්නේ? ඒක නිසා අපි කරන්නේ මොකද්ද? උපක්‍රමශීලීව සක්මන් කිරීමක් කරනවා. සක්මන් කිරීම කරනකොට ඇඟ ඇක්ටිව් වෙනවනේ. ඇක්ටිව් වෙනකොට මේකට එතකොට ආහාර ජීර්ණ පද්ධතිය පොඩ්ඩක් ස්ලෝ වුණත් අරහෙට යනවා. වේගවත් වෙනකොට ලේ යනවනේ. අන්න එහෙම ක්‍රියාදාමයක් ඔකේ තියෙනවා. ඒ නිසා තීන මිද්දය ඔය වෙලාවට එනවා. අනිත් එක තමයි ආහාර ගැනීමේදී ගොඩාක්ම ප්‍රයෝජනවත් සමාධිගත කරගන්න පුළුවන් දේවල් තිබෙනවා. ඒක කෙනාගෙන් කෙනාගටත් ඉතින් මේ එහෙම වෙන්න පුළුවන්. ආහාර පාන සමහර කෙනෙකුට හොඳයි, සමහර කෙනෙකුට ප්‍රත්‍යාහාර කියලා જાතියක් තියෙනවානේ. ඒ වගේ තියෙනවා හොඳට තැම්බිච්ච බත් වළඳන්. ඒ වගේම තමයි ජූසි ගතිය තියෙන කැඳබුන්. හොඳට ඉතින් කැඳ අරගෙන හාල් කැඩිලා කියන එක නෙමෙයි, හාල් දිය වෙලාම ගිහිලා වගේ තියෙන්නේ. ටිකක් අර නිකන් හාල් මේක බත්තට ගතිය නැති හොඳට මෙලෙක් වෙලා දිය වෙලා මිශ්‍ර වෙලා ගිය තියෙන්නේ මේ. අන්න හරි බෙරි වෙලා දිය වෙලා වගේ. අන්න ඒ කැඳ හොඳයි. හේතුව ඒ වාගේ දේවල් වලට ඒ තරම් ශක්තියක් තියෙනවා. ඒකේ න්‍යූට්‍රිෂන් ගතියක් තියෙනවා, පෝෂක ගතියක් තිබෙනවා. වගේම ඒකට ඒ තරම්ම මේ බ්ලඩ් සවසිය නැහැ. ඒක නිසා හයියත් හොඳයි, ශක්තියත් හොඳයි. ඒක අපි ආරණ්‍ය සේනාසනවල භවනා වැඩසටහන් වල අත්දැකපු ප්‍රත්‍යක්ෂණ. ඊළඟට කැඳ පූජා කිරීම අනිත් එක තමයි. තව කාරණයක් තියෙනවා. දේශනාවේ තියෙනවා කැම පූජා කරාම දානි, රළු දානි පූජා කරාම පස්සේ ආනිසංස පහක් කියනවා. ආවිසේ වර්ණේ සැපේ බලේ ප්‍රඥාවේ කියලා. කෑම දානි දුන්නම ඒ ආහාර දුන්නම ආහාර දුන්නම කෑම බීම දුන්නම පස්සේ ආනසංස පහක් කියන කැඳ පූජා කරාන් පස්සේ ආනසංස 10ක් කියන ඔන්න හැබැයි එහෙම කියලා හෙට ඉඳලා කැඳ පූජා කරන්න එපා දවල්ට එහෙම උදේට හොඳයි එහෙම තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා කැඳ පූ සූත්‍රය තියෙනවා කැඳ පූජා කරාන් පස්සේ ආනසංස 10ක් එනවා නිරෝගී භාවය විශේෂයෙන්ම ඇති වෙනවා ඒක නිසා තමයි ඒ ආදි කාලේ ඉඳලම කැඳ භාවිතය ඇවිල්ලා තියෙන නිසා සුප් වල ඒකත් එක්තරා විදිහකට හොඳයි ඊටත් වඩා මෙහෙම මෙහෙම මේ වෙලාවේ එක පස්සේ වෙලාවක අහන්න මේ ඇයි අපි යංකසි දෙයක් ඇයි බඩ දන්නේ අපි කියන්නේ ඒකට ගැස්ට්‍රික් කියලා ඇයි බඩ දැවීම ඇති වෙන්නේ මොකද්ද ඕකේ සෞඛ්‍ය සාධනේ නැතුව ඒ කියන්නේ සෞඛ්‍යමය අපිට කියනවානේ සයන්ටිෆික් මේ තියෙනවානේ රීසන්ස් තියෙනවානේ ඒක නැතුව ධර්මමය සාධනේ මොකද්ද කියලා පස්සේ වෙලාවක අහන්න මේ වෙලාව කියන්න බෑ හේතුව ඒකට ගියොත් එහෙම ගොඩක් වෙලා යනවා ඒ ටික මම කියන්නම් ඒ 10ම දෙන්නම් එන පොට හොඳයි දන්නේ නේද මං හරි හරි මං කැඳ පූජා කිරීමේ ආනිසංස ලියලා දෙන්න ඇත්තට ඒක හේතුවක් තියෙනවා දැන් උදේට කැඳ හැබැයි අනිත් කාරණේ තමයි උදේට කැඳ වැළඳුවාන් පස්සේ ඉතාමත්ම නිරෝගී අනිත් එක තමයි ඒකට කොළ එකතු කරනවා තව එකක් තමයි භාවනා කරනකොට එක එක ස්වාමින් වහන්සේලාට ඇඟේ හැටියට යම් යම් දේවල් ප්‍රතිවලා තිබෙනවා ආහාර පාන සමාධි භාවනාවක වැඩිම සමාධි භාවනාවක් වැඩිීමේදී හොඳට ආහාර ප්‍රත්‍ය අවශ්‍යයි ආහාර ප්‍රත්‍ය ඒකේ නම්බර් 1 කිරි එතකොට ඒ වගේ ආහාර ප්‍රත්‍ය ලැබිලා හොඳට භාවනා කරනකොට සමහර අයට හොඳටම තියෙනවා හොඳට සමාධිය টොප් එකටම එනවා. එහෙම අවස්ථා තියෙනවා. අනිත් එක තමයි ප්‍රති ආහාර වශයෙන් ගත්තාන් පස්සේ පොදු හැම එක්කිනාටම පොදු වශයෙන් බලපාන ආහාර තිබෙනවා පිහිට වෙන ප්‍රති වෙන සමහර කෙනෙකුට කෙනාගෙන් කෙනාට පොඩ පොඩ වෙනස් වෙලා බලපාන ආහාරත් තියෙනවා. ඒකේ මුං ඇට වම්බටු තිබ්බොටු වගේ දේවල් ඒ කරි වළඳුවාන් පස්සේ සමහර අයට ගොඩාක් ශාරීරික පහසුවේ සහ සමාධියට පහසුකම් ඇවිතිලා තියෙනවා. තව එකක් තිබෙනවා සමහර අයට මස් මාංශ හොඳ වෙලා තිබෙනවා සමහර අයට මස් මාංශ අනිත් පැත්තට ගිහිපු අවස්ථාවක් තියෙනවා. ඒකින්ද ඒකේ රෙස්ට්‍රික්ෂන් එකක් නැහැ. විශේෂයෙන්ම කොළපාට ආහාර හොඳයි බත් වලින් තැම්බිච්ච හාල් හොඳයි. මේ ඔක්කොම කිව්වා ප්‍රත්‍ය ආහාර තියෙනවා. තව එකක් තියෙනවා ආහාර හොඳට හපල වැළඳීම. ඒකත් එකක්. තවත් එකක් මතක් කරලා කියන්න ඕනේ. ආහාර ප්‍රත්‍යයේදී තහනමක් නැ මස් මාංශ එහෙම වැළඳීමට කියලා කෙනාගෙන් කෙනාට ඒක බලපාන විදි තියෙනවා. ඒ වගේම කොළපාට ආහාර જાති ඔය කොළ වර්ග සලාද බොංචි වගේ දේවල් තැම්බිච්ච හොඳට බෙරිවිච්ච බත් හොඳයි සහ ගොඩාක් අමාරු වෙන ආහාර තිබෙනවා ඒවා තමයි මේවා අත්හදා බලන්න හොඳට ගොඩක් රොටි වළඳන්න ඊළඟට පිට්ටු වළඳන්න රොටි පිට්ටු ඊළඟට පාන් පිෂ්ඨේ කාබෝහයිඩ්‍රේට් වැඩි ඒකේ තිබෙනවා ඒක දැන් මේ පිටි නිකන් කාලා වතුර ටිකක් බිව්වන් පස්සේ දීර්ණ ලේසි. ඒක රොටි හදලා කෑවන් පස්සේ වෙන විදිහකට වැඩ කරන්න. එහෙම එකක් තියෙනවා. ඒක නිසා මේ ඒ රොටි කෑල්ලක් ජීර්ණය කරන්න කඩන්න ගොඩක් එනර්ජි අවශ්‍යයි. ඒ වගේ පාන් වගේ දේවල්. අනිත් එක තමයි රිච් කිරිබත්. එහෙම වැඩ කිරිබත් එහෙම කෑවම හරියට ඒකට ගන්නවා එනර්ජි. ඒක නිසා තීන මිද්දේට ඔන්න ඔයගේ දේවල් බලපානවා. අනිත් එක සද්ධාව නැති වුණාම ඒ වගේ අවස්ථාවකදී දැන් ඔය කිව්වේ තීන මිද්ද එන කාරණානේ, එන්න පුළුවන් කාරණානේ, කෑම බීම වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන්. මෙන්න මෙහෙම තියෙනවා එකක්, ඒ තමයි සසර බය නොතේරීම. වනේ මෘගා මෘත්‍ය බහේන බිහිතා, වනේ මෘගා මෘත්‍ය බහේන බිහිතා උත්තුංග කර්ණාන ලබන්ති නිද්‍රා. ඒවං බුදා ඥාන යුතා මහත්මනා සංසාර බිහිතාන ලබන්ති නිද්‍රා කියලා මේ ශ්ලෝකයක් තියෙනවා. වනේ මෘගා මෘත්‍ය බහේන බිහිතා, වනේ ජීවත් වෙන සත්වයෝ, මෘග සත්වයෝ, තිරිසන් සත්වයෝ, මෘත්‍යු බහේන බිහිතා මරණ බයෙන් බයපත් වෙලා හැම වෙලෙම කොහෙන් ඇවිල්ලා මාට ගහයිද කයිද කියලා මෘත්‍යු බහේන බිහිතා බයටපත් වෙලා උත්තුංග කර්ණ කන් ඔසවාගෙන ඉන්නවා. න ලබන්ති නිද්‍රා, ඔවුන්ට හරියට නිද්‍රා නින්දක් නැහැ කියලා කියනවා. මේ වනාන්තරයේ ඉන්න සත්තු හැම වෙලෙම මරණ බයෙන් බයපත් වෙලා ඉනකොට මොන නින්දක් නේද? ආන්න ඒ වාගේලු බුද්ධිමත් ඥානවන්තය. ඒවං බුදා ඥාන යුතා මහත්මන. ඒ වනේ ඉන්න තිරිසන් සත්තු වගේලු, මරණයට බයපත් වෙලා ඉන්න සත්තු වගේලු බුද්ධිමත් ඥානවන්ත උතුමය. ඒවං බුදා ඥාන යුතා මහත්මන. ඒ අය සංසාර බිහිත, සංසාරයට බය නිසා නලබන්ති නිද්‍රා. බුද්ධිමත් අය නින්ද යන්නේ නැත්තේ මොකක් නිසාද? සංසාරේ බය නිසා. වනේ සත්තු නින්ද ලබන්නේ මොකක් නිසාද? නොලබන්නේ මරණ බය නිසා. අපිට නින්ද යන්නේ ඇයි? ඔය තීන මිද්ද එහෙම අපිට මෘත්‍ය භයත් නැහැ, සංසාර භයත් නැහැ. හොඳට නින්ද යන දෙකම නැහැ නේද? ඔය එක කාරණයක් තීන මිද්දේට. සංසාර බය තියෙනවා නම්, සද්ධාව තියෙනවා නම් අර තීන මිද්ද නැති වෙනවා. මේක වැටහුණාද? තව එකක් තිබෙනවා, යෝග ප්‍රාණායාම ආදී භාවනාවලට උපකාර කරගත හැකිද කියලා කියනවා. ඒක එක්තරා විදිහක භාවනා ක්‍රමයක්. හැබැයි ඒක විදර්ශනා භාවනාව නොවේ. යෝග භාවනා, ප්‍රාණායාම භාවනාව බුදුසත්ත්වයන් වහන්සේ කරලා තිබෙනවා. ඒක අතහැරලා දැම්මා. ප්‍රාණායාම භාවනාව බුදුසත්ත්වයන් වහන්සේ කරේ දුෂ්කර ක්‍රියා කරන සමයේ. උන්වහන්සේ කරලා ඊට පස්සේ අර ඔළුව ත්‍රිදින්න ගිහිල්ලා මේ ඇහිමු ලේමුත් ලේත් ඇවිල්ලා කන් වලින් ලේ ඇවිල්ලා ඔය ප්‍රාණායාම කරන්න ගිහිල්ලා ඊට පස්සේ ඒත් අතහැරලා නැතුව කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ ඊට පස්සේ උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආවට පස්සේ උන්වහන්සේ අතහැරි. අතහැරලා ආනාපාන සති භාවනාව සෞම්‍ය විදිහට ප්‍රත්‍යක්ෂයෙන් ගත්තා. ඒක උන්වහන්සේට පුංචි කාලෙත් පිහිට වෙලා තිබෙනවා. හොඳට භාවනා වඩන්ට ඒක පිහිට වෙනවා. මේ ආසනේ මේ භාවනා සෙසෙන් එකේ ධර්මාභෝධය වෙන්නත් පුළුවන්. මේට පස්සේ වෙලාවක ධර්මාභෝධය වෙන්නත් පුළුවන්. සහ මරණාසන්න අවස්ථාවේදී ධර්මාභෝධය වෙන්නත් පුළුවන්. කොතන හරි මෙහෙන් චුත වෙලා ගිහිල්ලා කොතන හරි පිළිසිඳ ගත්තා නම් දේවි ආත්මභාවයක්, හොඳ සෞම්‍ය ශරීරයක් ඇති ආත්මභාවයක් එතනදී ඉපදෙච්ච ගමන් ධර්මාභෝධය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිත් එක්ක ඔය පන්සලට, ආරණ්‍ය වලට, සේනාසනවලට දානි උස්සගෙන යන්න ඔය ගිහිල්ලා ඒක කටි ඉන්නවනේ. අපිත් එක්ක ගියේ හිතවත් අය ඉන්නවනේ. ඕගොල්ලොත් මේ ඉස්සෙල්ලා අපිට කලින් මැරිලා ගිහිල්ලා ඒ තැන්වල ලෑන් කරලා ඉන්නේ. එතකොට ඒ වාගේ ගිය කෙනෙක් ඔය යන පාක් එකක් නන්දනවනේ පැත්තේ යනකොට හරි ඈ, ඊට පස්සේ ඔය අපේ ඔය දිව්‍ය ලෝකයක නම් ඒ විමානයක් අස්සේ ඒ වෙන තැනකට අපි පාස් වෙනකොට හරි අපිට හම්බෙන්න පුළුවන්. එතකොට එහෙදී හලෝ හව් ආර් යූ නයිස් ටු මීට් යූ අගේන් කියලා එතකොට ඒගොල්ලෝ මතක් කරලා දෙනවා අපි එකට දන් දුන්නා නේද, භාවනා කරා නේද, විපස්සනා භාවනා පොජ්ජහුවා නේද. එතකොට අර මතක් වෙනවා. එතකොට ධර්මාබෝධය වෙනවා. මේ කතාන්දරේ මෙහෙම හිකුවට මේක සූත්‍රවල තියෙනවා. ඒක නිසා කවදාකවත් මේ කරන වැඩසටහන් අපත යන්නේ නැහැ. අපත යන්නේ නැහැ. උපරිමේ පිහිට වෙනවා. එතකොට ප්‍රාණයාම කියන එක ඇවිල්ලා භාවනාවක් තමයි. නමුත් විපස්සනා භාවනාවක් නෙවෙයි. ඒක චක්‍ර අවදි කරන භාවනා ක්‍රමයක්. සමත ක්‍රමයට කරන එකක්. ඊළඟට තියෙනවා මෙන්න මෙහෙම එකක්. රූප යන්නින් හැඳින්වෙන්නේ කයද? රූප යනු මනසේ පිළිඹිඹු වන රූපයද? mental image එක. ඒකේ කියන්නේ මෙහෙමයි. රූප කියලා කියන්නේ මොකද්ද? ධර්මයේ හැටියට ගන්න ඕන. ධර්මයේ හැටියට රූප කියලා කියන්නේ මෙන්න මේවා. රූපතීති රූපං. රූපති කියන්නේ මොකද්ද? ඈ? රූපති කියලා කියන්නේ ඔකට සීතෙන් උසේ මොකද වෙන්නේ? රූපතීති රූපං කියන එක ඔය එකක්වත් නෙවෙයි මට යන්නේ. රූපතීති රූපං කියලා කියන්නේ විකෘතියටපත් වෙනවා කියන එක. විකෘතියටපත් වෙනවා. විකාරයටපත් වෙනවා. ඒකට තියෙන්නේ පාලියෙන් දාලා දෙන්නේ විකාරයට. රූපති කියලා කියන්නේ විකාරයට, විකෘතියට, වෙනස් බවටපත් වෙනවා කියන එකයි. ඉතින් එහෙම තමයි රූප කියලා කියන්නේ. අපි ඇත් බලමු ඔක ඇත්තද කියලා. රූපේ නැති වෙනවා කියන එක නෙවෙයි විකාරයට වෙනස් බවට පත්වීම කියලා කියන්නේ. දැන් අපි පස් ටිකක් ගන්නවා. ස්පස් ටිකක් ගත්තාන් පස්සේ ඒ පස් වලට කියන්නේ මොකද්ද? පටවි. හොඳ කැට තියෙන පස්. එතකොට ඒක කිරන්න පුළුවන්. මේක අරගෙන අතින් අල්ලන්න පුළුවන් නේද? එතකොට බෑග් එකකට දාන්න පුළුවන්. අල්ලන්න පුළුවන්, කිරන්න පුළුවන්. එහෙමනේ තියෙන්නේ. එතකොට ඒ රූපවලට ඒකයාගේ ප්‍රතිවිරුද්ධ කෙනෙක් දානවා. අපි දානවා වතුර. වතුර දැම්මම පස්සේ මොකද වෙන්නේ? අර බෑග් එකකට දාන්න පුළුවන් ගතිය නැති වෙනවා. විකෘති වුණා නේද? එතකොට දිය වෙනවා. ඒක මඩ වෙනවා. මඩ වෙලා දිය වෙනවා. ඊට පස්සේ ඒ ඉස්සෙල්ලා තිබිච්ච පස් ගතිය අර කිරන්ට මනින්ට අල්ලන්ට පුළුවන් ගතිය නැති වී ගියේ කුමක් නිසාද? වතුර නිසා. ඒ නිසා පස් ටික වතුරෙන් විකෘතියටපත් වෙනවා කියලා වෙනවා. අපි මෙහෙම කරමු. වතුර තියෙනවා. වතුර වලට අපි දානවා ප්‍රතිවිරුද්ධයක් දානවා. ඒතර වතුර වලට අපි දානවා තේජෝ ධාතුව දෙනවා. වතුර එකක් ගන්නවා. හට්ටියකට තියෙනවා. තියලා තේජෝ ධාතුව දෙනවා. තේජෝ ධාතුව දීමුනම් පස්සේ මොකද වෙන්නේ? ඕක දඟලන්න පටන් ගන්නවා. දඟලන්න පටන් ගත්තාන් පස්සේ ඒක ටික වෙලාවක් තිබ්බාන් පස්සේ වතුර වාෂ්ප වෙලා නැති වෙලා යනවා. මොකද උනේ ඒ වතුර ටිකට? විකෘතියකටපත් වුණානේ. නැති වෙලා කියන්නේ. ඇයි මොකක් නිසාද? බලපෑම තේජෝ ධාතුව නිසා. ඒක නිසා කියනවා. අනිත් අතට ගත්තාන් පස්සේ බලන්න අපි වතුර එකක් තියෙනවා. වතුර එකක් අරගෙන භාජනෙත් තියෙනවා. භාජනේ තියලා අපි ඔකට ඔපොසිට් තේජෝ ධාතුව දෙන ෆ්‍රිජ් එකේ දානවා. ඒ වතුර ටික මොකද වෙන්නේ? ඉස්සෙල්ලා වක් කරන්න පුළුවන් නේද? බොන්න පුළුවන්. දැන් කැට. දැන් තේරෙනවා නේද? ඔවුනෝන් එක එක්කිනාගේ බලපෑම් මත ඒවා වෙනස් වෙන විකෘති වෙන්නපත් වෙනවනේ. ඔන්නෝට කියනවා රූප කියලා. ඔය රූප විකෘති වෙන රූප ස්වභාවය ඇවිල්ලා පටවියක විපෘති වෙනවා, තේජෝයක විපෘති වෙනවා, එතකොට වායෝ විකෘති වෙනවා. ඔය හතර විකෘති. පටවිය ආපු තේජෝ වායු. ගින්දරට මොකද වෙන්නේ? ගිනිමෙලයක් තියෙනවා. පත් වෙන හොගාලා. බහන වතුර එකක්. මොකද වෙන්නේ? විකෘතියට පත් වෙනවා. ආන්නේ වගේ ප්‍රතිවිරුද්ධයාගේ වැඩිවීම මත වෙනස් වෙලා විකෘති වෙලා යන හින්දාවෙන් කියනවා මොකද්ද? රූප කියලා. ඒක නිසා තමයි රූපතීති රූපං කියලා කියන්නේ. මේවා මේ රූප කියලා කියන්නේ. ඒ නිසා මේ ශරීරයටත් කියනවා රූප කියලා. හේතුව අර විකාරයට පත්වෙන්නා වූ මූලික රූප වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. ඒක නිසා මේකට කියනවා මේක කය. මේකට කියනවා කය. මේ කය හැදිලා තියෙන්නේ අර විකෘතියට පත්වෙන රූප වලින් නිසා වෙන් රූපකය කියලා කියනවා. ඒක නිසා මේ රූපයට රූපය කියන්නේ කය තමයි. හැබැයි තව එකක් තියෙනවා. දැන් අපි හිතේ මවනවා රූප. mental image කියලා කියනවනේ. ඒව ඇවිල්ලා අපි මිනිස්සෙක් හැටියට මිනිස්සෙක් ඇත්තට මිනිස්සෙක් දකිනවා. මිනිස්සෙක් හිතා ගන්නවා. හැබැයි හිතා ගන්න මිනිස්සයා ඇවිල්ලා මානසික පින්තූර කෑල්ලක් විතරයි. නේද? ඒක හරියට කියනවනම් අර මේ ටීවී එකේ බලන පින්තූර වගේ. ටීවී එකෙත් අපිට මිනිස්සු පේනවා. හැබැයි මේ මිනිස්සු ඡායා මාත්‍ර පමණයි. කලර් එකක් විතරයි. හැබැයි ඇත්ත මිනිස්සයා එළියේ ඉන්නේ ඡායාව අර කම්පියුටරේ අර රූප වාහිනියේ තියෙන. හැබැයි ඇත්ත මිනිස්සයාගේ පින්තූරෙම දෙනවා. ඒ වුණාට එයා ඇත්ත මිනිස්සයාම නෙවෙයි. ඡායා මාත්‍රේ පමණයි. ඇත්ත මිනිස්සයා ඉන්නේ එළියේ. ඒ වගේ ඇත්ත රූපේ තියෙන්නේ මේ එළියේ පටවියාපෝ තේජෝ වායෝ. හැබැයි ඒ පටවියාපෝ තේජෝ වාලෙන් සකස් වෙච්ච රූපය හිතේ ගත්තාන් පස්සේ ඒක mental මානසික මනෝමය රූපයක්. ඒකට මනෝමය රූපය කියලා කියන්නේ නැහැ. ඒකට කියන්නේ ධම්මාරම්මණය කියලා. රූපාරම්මණය, සද්දාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, පොට්ටබ්බාරම්මණය සහ ධම්මාරම්මණය. මිනිස්සෙක් එළියේ දිහා බලනකොට එයාගේ අපිට පේන රූපාරම්මණය. ඒ මිනිස්සේ ඇස් දෙක වහගෙන අපි යාගෙන හිතන් දෙනකොට මතක් වෙනවා. ඒ මොකද්ද? ධම්මාරම්මණය. අපි කෑම පිඟානක් හොඳට ගිහිල්ලා අල්ලනවා, අනනවා, දකිනවා. එතකොට මොකද්ද? රූප. පොට්ටබ්බ තියෙනවා, වර්ණ රූපේ තියෙනවා නේද? ඒ රූපාරම්මණ. අපි ඒක ඇස් දෙක වහගෙන ඒක ගැන හිතනවා. ඒ පිඟාන ලස්සනට තිබෙන විදිහ. එතකොට මොකද්ද වෙන්නේ? ධම්මාරම්මණයක්. එතකොට ඕලාරික රූප කියනවා, සුකුම රූප කියලා කියනවා. ඕලාරික රූප 12ක් තියෙනවා. අනිත් එක සුකුම රූප ටිකක් තියෙනවා. ඒ ටික ඇවිල්ලා සූක්ෂම රූප 16ක්. 28යිනේ. එතකොට සූක්ෂම රූප 16 ඒකේ තියෙන අය භාව රූප, ආකාශ, ඊට පස්සේ ඔය තිබෙන්නා වූ ආහාර රූප, ඕවා ඔක්කොම යන්නේ සූක්ෂම රූප. ඒවා ඇවිල්ලා ආපෝ ධාතුවත් ඒ වගේ. ඒකත් සූක්ෂමයක්. ඒ නිසා ඒ ටික ඔක්කොම හිතින් හිතා ගන්න පුළුවන්, හිතින් අරමුණු කර ගන්න පුළුවන්, හිතින් දැන ගන්න පුළුවන්. හැබැයි එළියේ ඒක අතපද ගන්න බැ. මේක පැහැදිලිද? තව එකක් තියෙනවා. සිත, කය යන වචන වලින් සිත යනු මනසද, එය කයේ පිහිටා ඇත්තේ කොහේද? පැහැදිලි කර දෙන්න. සිත, කය යන වචන වලින් සිත කියලා කියන්නේ මනස. ඒ කියන්නේ සිතට කියනවා නම් ගොඩක් තියෙනවා. හිතට. හිතට කියනවා හිත කියනවා, මනස කියනවා, මනෝ විඥාන කියනවා, මනෝ ධාතු කියනවා. ඔයගේ කතන්දර ගොඩාක් ඕකට තියෙනවා. අර ඒකට එහෙම කියන්න හේතුව එක එක අවස්ථාවලදී සිත වෙනත් වෙනත් චෛතසික ආධාර කරගෙන එයා එක එක වැඩ කරනවා. ඒ වැඩ කරන හින්දා තමයි ඒ හිතට ඒ විදිහට නම් යොදලා තියෙන්නේ. අවස්ථානුකූලව එයා වෙන වෙන කෘත්‍ය සිද්ධ කරනවා. ඒක නිසා කියනවා විඥාන, විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, චිත්ත, ඒ විදිහට කියනවා. ඒ මොනවා වුණත් ඒක නාම ධර්මයක්. ඒක නිසා සිතට බද්ධයි. ඒ නිසා මනස කියන්නත් පුළුවන්, සිත කියන්නත් පුළුවන්. ඒකේ අවස්ථා ප්‍රභේදයක් තියෙනවා වෙනම ක්‍රියාත්මක කරනකොට. හැබැයි ඒක කයේ පිහිටා ඇත්තේ කොහේද කියන එක ඒකත් ලොකු කතන්දරයක්. ඒක මම ඔය වෙන බණ බේවලට කියලා තියෙනවා. ඉන්ටෙන්ට් එකේ බලන්න. ඒකත් ඒකට ගොඩාක් දේවල් ලියලා එවලා තිබුණා. ඉතින් මේ මෙහෙමයි. කරන්ට් එකයි වයර් එකයි කියලා කියන්නේ එකක්ද දෙකක්ද? කරන්ට් එකයි වයර් එකයි දෙකක්ද එකක්ද? ඔව්. ඇත්තටම තෝනේ කරන්ට් එක විදුලිය කියලා කියන එකයි. එතකොට වෛරකයි කියලා කියන එක දෙකක්. එතකොට වෛරක කිරුවම බරක් තියෙනවා, ඒක ඉන්ඩිකේට් වෙනවා. අපි හිතමු වෛරක කිලෝ 5ක් බරයි, කිලෝ 10ක් බරයි. ඒ වගේම කරන්ට් එක තියෙන එක කිරුවත් ඒත් ඒ ගන්නම තමයි. හැබැයි කිරන්න අමාරුයි, නමුත් පුළුවන්. මෙහෙමයි තියෙන්නේ, ඒ විදුලිය කියන එක, විදුලිය කියන එක තියෙන්නේ ආශ්‍රය කරන්නේ එයාගේ ගමන් කිරීමේ සහ පැවැත්වීමේ ලොකේෂන් එක හැටියට භාවිතා කරන්නේ වයර් එක. හැබැයි ධර්මතා දෙකක්. ඒ වගේ එතකොට ඒක කොහෙද තියෙන කියලා බලුවන් පස්සේ ඒක ඇත්ත වශයෙන්ම වයර් එක ආධාර කරගෙන තියෙන්නේ, වයර් එක ආධාරයක්. ඒ වගේ අපේ මේ කය ආධාර කරගෙන හිත ක්‍රියාත්මක වෙනවා තැන් හයක. අපේ මේ හිත කියන එක එක ඉලෙක්ට්‍රිසිටි වගේ, විදුලිය වගේ පවතින මේ හිත ස්ථාන හයක තැන් තැන්වල වැඩ කරන ස්ථාන හයක. එක වෙලාවකට එක තැනක, එක වෙලාවකට නලටයක් බහිනවා, එක වෙලාවට කන් අසට රිංගනවා, එක වෙලාවට මේ නාය තෙතබරිත වුණත් නහය රස්සෙ රිංගලා, එක වෙලාවට කට අස්සේ, එක වෙලාවට ඇඟ හැමතර. හිතල බලන්න නැද්ද කියලා? හිත සමහරට හැපෙන්නේ නැති එක පුදුමයි, කට අස්සෙත් තියෙනවා. ඒ ස්ථාන පහින් අයින් වුණාන් පස්සේ ඇඟ ඇතුලේ තැනකට බැහැගෙන ඉන්නවා. ඒක නිසා ස්ථාන කීයක් තියෙනවද? ස්ථාන තියෙනවා හයක්. ඒක නිසා මේක කර්මෙන් හදාගෙන තියෙන අර ඒක රටක නායකයෙකුටත් තිබුණා කියනවා. යන හැම පැත්තෙම ගිවල් තිබුණා කියනවනේ නේද? එහෙම කතන්දරයක් කියන. උඩ පැත්තට ගියාන් පස්සේ ඒ පැත්තේ තියෙනවලු, පහළට ගියාන් පස්සේ ඒ පැත්තේ ඉන්න තැනක් තියෙනවලු. රජිනිටත් තිබිලා තියෙනවා, රජිනිටත් තියෙනවා. ඒ රජිනිටත් ස්කොට්ලන්තයට ගියාන් පස්සේ, යෝක් පැත්තට ගියාන් පස්සේ, ලන්ඩනට ආවන් පස්සේ බැකින් හැම එක එහෙමම යන් තැන් තැන්වලට ඒගොල්ලන්ට ඉඩ කඩන් තිබිච්ච මිනිස්සු. ඒ වගේම තමයි මේ හිතටත් තැන් තැන්වල තියෙන ස්ථාන හයක. හැබැයි ඒ ස්ථාන හයේ මේ වෙලාවට මෙයා ඉන්නේ මෙන්න මේ හැරී කියලා දැනගන්න ඕන. මේ වෙලාවට මේ. මේක තේරුණාද? තව එකක් තේරෙනවා. ආනාපාන සති භාවනාව මගෙන් යෝනිසෝ මනසිකාරය දියුණු කර ගැනීම පැහැදිලි කර දෙන්න. යෝනිසෝ මනසිකාරය, ඒකෙත් තියෙනවා ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව වඩනකොට යෝනිසෝ මනසිකාරය තියෙනවා. ඒ කියන්නේ ඒකට කියන අමූල, ඒ කියන්නේ මුලාවටපත් නොවෙච්ච සිද්ධ වෙන දේ දැකීම. අනිත් කාරණේ තමයි යෝනිසෝ මනසිකාරය. අපි නුවණින් මෙනෙහි කරනවා සිද්ධියක්. අපි හිතමු මෙහෙම, දැන් යම් කිසි දෙයක් කරන්න යනකොට ඒ කරන විදිහ සාර්ථක වීම සහ අසාර්ථක වීම කියලා මෙනෙහි කරනවා. ඒකත් ඇවිල්ලා සම්පජාඤ්ඤ මනසිකාරය. ඊළඟට ඒකේ ප්‍රතිඵල ගන්නෙ කොහොමද කියලා හිතලා මෙනෙහි කරනවා. ඒකත් මෙනෙහි මනසිකාරය. ඊළඟට මම මේ විදිහට කරන්න හොඳ නැහැ, මේ විදිහට කරන්න ඕනේ කියලා කල්පනා කරන එකත් මනසිකාරය. ඒ වගේම තමයි අතුලාන්තයට ගියාන් පස්සේ මේ ධර්ම කාණ්ඩ වෙන වෙනම හඳුනා ගැනීමට නුවණ මෙහෙවනවා. ඒකත් මනසිකාරයක්. මේ විදිහට කරොත් මම මේ විදිහට මේක මනසිකාරය කරගන්න පුළුවන් කියලා යෝනිසෝගත කරනවා. ඒකත් මනසිකාරයක්. ඒ නිසා ඒ තැනේ හැටියට තමයි මේක තියෙන්නේ. හැබැයි යෝනිසෝ මනසිකාරය ආනාපාන සතියට ගියාන් පස්සේ ආය මොකුත් ඕන, ආනාපාන සතියම තමයි මනසිකාරය. ඒකෙත් තාමුණ හරි තිබුණොත් ඉස්සරහද කියලා දෙන්න. මේක ටිකක් බරපතල. ආනාපාන සතිය භාවනාව තුළින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කර ගැනීම පිළිබඳව පැහැදිලි කර දෙන්න. මේකට ගොඩක් වෙලා යනවා. ඒක නිසා මේක පස්සෙම කියලා දෙන්න. මේ කියපු කාරණා ටික තේරුණාද මේ පිංගුතුන්ට? කියලා දීපු ටික වැටහුණාද? මටයි මෙහෙමයි. යම් යම් මොන මොනවා හරි කියනවා කියලා ඇහෙනවා. හැබැයි මොනවද කියන්නේ කියලා නම් හරියට තේරෙන්නේ නැහැ. ඔව්. ඉතකේ කර්මජ රූප ශක්තියකුත් තියෙනවා. ඒකේ තියෙන්නේ ආකාර ස්වරූපයක්. ආකාර හේතුව අපිට අපි සාමාන්‍යයෙන් කෙනෙක් කෙනෙකුට සමානයි කියලා සලකා ගන්නේ පොඩි කාරණා දෙක තුනකින්. ඒකේ එකක් තමයි ඕලාරිකව අහුවෙන පාට. අනිත් එක තමයි උස. අනිත් එක තමයි මහත. අනිත් එක තමයි හඬ. කතා කරනකොට හඬ. අනිත් එක තමයි ගමන් කරන ආකාරය. ඔය වගේ සුළු ටිහකින් තමයි අපි හඳුනාගන්නේ. ඒක බැලුවම ඇස්වල පිහිටි විදිය, නල්ලේ පිහිටි විදිය, නාසයේ පිහිටි ආකාරය. මේවා ගත්තම ඩීටේල්ස් ගත්තම එක සමාන උසකින් දෙන්නෙක් පේන්න පුළුවන්. එක සමාන වර්ණයකින් පේන්න පුළුවන්. එක සමාන ගමන් හැඩයකින් පේන්න පුළුවන්. හැබැයි තව ටිකක් ඩීටේල්ස් යනකොට එක සමාන වර්ණයේ එක සමාන උස එක සමාන මහත තිබුණාට එක සමාන කටහඬ තිබුණාට ඇස් එහෙම පොඩ්ඩක් මේ කියන්නේ ඇයි නලල නලල පොඩ්ඩක් එක්කෝ පුලුල් එක්කෝ ස්තින් නාසී පිහිටි ආකාරය එක්කෝ වක්‍රාකාරයි එක්ක නැත්නම් ඍජුයි තොල් පිහිටා තියෙන ආකාරය නිකට පිහිටා තියෙන ආකාරය වෙනස් කන් පෙති ලොකු වෙන්න පුළුවන් නැසෙන්න. එතකොට ඩීටේල් යනකොට මේ S2 S පිල්ලම් S බැමි නාසය නාසයේ පිහිටි විදිය තොල් නිකට S මේ කියන්නේ කන් පෙති ඒ වගේ හැඩතල පොඩ 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 වෙනස් වෙනවා. ඊළඟට දත් වල හැඩේ වෙනස් වෙනවා. ඔය සාමාන්‍යයෙන් පුංචිම පුංචි එනෙමෙට් සාමාන්‍ය සරලව කුඩා වුණාන් පස්සේ වෙන එක. තවත් ටිකක් ගියාන් පස්සේ අපි අති ඇඟිලි බැලුවාන් පස්සේ ඇඟිලි වල දිග කොට බව වෙනස්. ඇඟිලි පහ පහ දෙකට තියෙනවා දෙන්නටම තියෙනවා. එතකොට ඇඟිලි වල හන්දි වෙනස් වෙනවා. නියපොතු වල හැඩේ වෙනස් වෙනවා. ඒ වගේ ගියාන් පස්සේ පුංචීර 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 බෙදාගෙන යනකොට මේ ඇඟිලි වල අල්ලේ තිබෙන්නා වූ රේඛා ධාරිතාවයත් වෙනස් වෙනවා. සහ අල්ලට වඩා ගොඩක්ම බයෝමෙට්‍රික් එහෙම ගන්නකොට මේ ඇහැ තමයි වැඩිපුරම බලයක් දන්නේ. ඇහැ. ඇහි තිබෙන්නා වූ අර ඉන්ද්‍රියාව හරි වෙනසක් දක්වනවා කියනවනේ. ෆින්ගර් ප්‍රින්ට් උත් ගන්නවා. ඒවා එක්කිනාගෙන් එක්කිනාට වෙනස්. ඒවා ඉතින් කර්මයෙන් හැදිච්ච බොඩි එකේ වෙනස්කම්. එහෙනම් අපි මේ වෙලාවේ මේ භාවනා කරමු. මේ තව තියෙනවා මේ ප්‍රශ්න ගොඩයි. මේක මේ හොඳට භාවනා කරගෙන භාවනා කරගෙන යනකොට ඔය තියෙන ප්‍රශ්න නැති වෙනවා. හොඳට භාවනා කරන්නේ නැතිකොට වෙන්නේ මොකද්ද? නැති ප්‍රශ්න ඇති වෙනවා. හොඳයි. මම මේ ප්‍රශ්න කීපයක් තියාගත්තා. මේ ටිකක් පස්සේ වෙලා කර. හොඳයි. අපි එහෙනම් දැන් ගොඩක් වෙලා වාඩි වෙලා ඉඳ අමාරුවක් නැහැ නේද? අපහසුයක් අමාරුවක් නැහැනේ. ඇත්තද බොරුද කියන්න? ඈ 5 minutes ඕනේද එපාද? Yes ද නෝද? Yes. Yes කියත් තියනද? ආ ඕනේ. හා හොඳයි. විනාඩි 5යි. හොඳයි. සියලු දෙනාම ආවගේ නේද? අපි එහෙමනම් නමස්කාරයේ කියලා තුනුරුවන් ගුණ සජ්ජහායනා කළ ඉතිවිතෝ සවක්ඛාතෝ සුපටිපන්නෝ ඒකම ආනාපාන සතියට යොමුමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති
සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ වකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරේ පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති
අද්දක තැම්පත් කරගන්නට ඇස් දෙක පියාගන්නට භාවනා ආරම්භණයට එක්කාසු වෙයි.